Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
අද ජූනි මාසේ 17 වෙනිදා සඳුදා තමයි අපි හමු වෙන්නේ. පහුගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු තොරතුරු අරගෙන සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් සමාලෝචනයත් එක්ක මේ සඳහා සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයබෝවන් සුබදැසනක් මනෝජ්.
අයබෝවන් නිපුණ සුබදැසනක්.
හොඳයි මනෝජ්, පහුගියදා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ සහභාගී වුණා. මේ අවස්ථාවේදී රනිල් ජනාධිපතිතුමා ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට ලංකාවට ආරාධනාවකුත් සිද්ධ කළා. කොහොම නමුත් ඉන්දිය විදේශ අමාත්‍යවරයා නම් ළඟදීම ලංකාවට සංචාරය කරන බවට තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ දිනවකවානු මොනවද මනෝජ්, අද ඒ ගැන අපි මුලින්ම කතා කරමු.
ඔවුනිපුන නරේන්ද්‍ර මෝදි ඉන්දිය අග්‍රාමාත්‍යතුමාගේ අභිනව දිවුරුම් දීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් සහභාගී වුණා. එහිදී ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා එක්කත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සාකච්ඡා කරලා තිබුණා. ඒ වෙනකොට ඉන්දිය විදේශ අමාත්‍යවරයා විදේශ අමාත්‍ය දුරේ වගකීම් දරලා හැම දැනටම දිවුරුම් දීලා තිබුණත් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමනත් රාත්‍රී භෝජන සංග්‍රහයේදී ජනාධිපතිවරයා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා යම් සුහද කතා බහක් නැවත වෙලා තියෙනවා. ඉදිරියේ පැවැත්වෙන ඡන්දය පිළිබඳවත්, ඒ කියන්නේ ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්න තියෙන සූදානම් පිළිබඳවත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් විමසලා තියෙනවා. කොහොමනත් ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලංකාවේ සංචාරයකට පැමිණෙන්න කියලා ඉන්දිය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරලා තියෙනවා. ඒ ආරාධනය ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඉතා සතුටින් බාරගත්තු බව තමයි මාධ්‍යත් වාර්තා කරලා තිබුණේ. ඉතින් කොහොමදත් පසුව බංග්ලාදේශ අගමැතිනිය එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ හිටපු ඉන්දිය විදේශ අමාත්‍යවරයා වෙලාවේ එස් ජයසංකර් ඉන්දිය විදේශ අමාත්‍යවරයාත් එක්ක කටයුතු කරලා තියෙනවා. කොහොමදත් තුන්වෙනි අවුරුද්දටත්, ඒ කියන්නේ තුන්වෙනි වතාවටත් විදේශ අමාත්‍යවරයා විදිහට ඔහු නම් වෙලා තිබුණත්, ජයශංකර් හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා නම් වෙලා තිබුණත් ජනාධිපතිවරයා හමුවන මොහොතේ ඔහු දිවුරුම් දීලා තිබුණේ නැහැ. කොමුණත් අගෝස්තු මාසේ මුල් සතියේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න සූදානමක් තිබෙන බව, ඒ කියන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව මේ සාකච්ඡාවේදීත් සඳහන් වුණා කියලා වාර්තා වෙනවා. සාකච්ඡාවලින් අනතුරුව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතර විනාඩි 15ක විතර කාලයක් විශේෂ සාකච්ඡාවකුත් පැවැත්විලා තියෙනවා. කොමුණත් ඉන්න අනතුරුව තීරණය වෙලා තිබුණා, තොරතුරු වාර්තා වෙලා තිබුණා ඉන්දිය විදේශ අමාත්‍යවරයා විදිහට එස් ජයශංකර් විදේශ අමාත්‍යවරයා දිවුරුම් දීලා තියෙනවා. ඒත් එක්කම ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ සංචාරයකට ඔහු බලාපොරොත්තු වෙනවා. ඒ සංචාරය සිදුවන දිනේ පිළිබඳවත් කියවලා තිබුණා. ඒ අනුව මේ ජුනි 20 වෙනිදා ඉතා නුදුරෙදි ලබන සතියේදී ශ්‍රී ලංකාවට ඔහු පැමිණෙන නියමිතයි කියලත් තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව ඉන්දිය විදේශ අමාත්‍යවරයා 20 වෙනිදා ලංකාවට එනවා. ඊට පස්සේ අගෝස්තු මාසේ බොහෝ දුරට නරේන්ද්‍ර මෝදි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න නියමිතයි කියලා තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ.
ඔය වගේම ජනාධිපතිවරණය තියෙන දිනය හරින් ප්‍රනාන්දු පහුගිය දා සඳහන් කරා. කොහොම නමුත් ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරණයට සහභාගී වෙනවද කියන දේ නිශ්චිතවම සඳහන් කරලා නැහැ. මේ මැතිවරණයට මේ පිරිසගේ සූදානම කොහොමද මනෝජ්?
ඔව්, දැන් පහුගිය දවසක ගාල්ලේ තිබුණු උත්සවයකින් පස්සේ හරින් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා ඔක්තෝබර් මාසේ 5 වෙනිදා ජනාධිපතිවරණය පවත්වන්න සූදානමක් තියෙන බවට ප්‍රකාශයක් කරා. ඒක දැන් බොහෝ දිනක දන්න කරුණක් බවට පත් වෙලා තිබුණා. ඊට පස්සේ මාධ්‍යත් මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළා ඒ දිනය පිළිබඳව. ඒකට හේතුව මැතිවරණ කොමිසමත් දිනේ ප්‍රකාශයට පත් කරන්න කලින් ඔක්තෝබර් 5 වෙනිදා ඡන්දය පැවැත්වෙනවා කියලා හරින් ප්‍රනාන්දු මැතිවරයා සනහන් කිරීමත් එක්ක, කොමනත් ගෙවුණු සතියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මන්ත්‍රයා තවම කියලා නෑ ඔහු මෙතිවරණයට සූදානම් වෙනවා කියලා. හැබැයි එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතයිෂී පාර්ශවයන්, ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිවරයාවම ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවන්න සූදානමක් තිබෙනවා. ඔහු පොදු අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයනුත් සඳහන් කරලා තිබුණා. කොමනත් කංචන විජේසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කටයුතු පිළිබඳව රැස්වීමක් තිබිලා තියෙනවා. මේ රැස්වීමට ටිරා නලස් ඇමතිවරයා, ශ්‍යාන් සීමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා, ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා, දුමින්දි සානායක මන්ත්‍රීවරයා මේ ඇතුළු කණ්ඩායමක් එකතු වෙලා තියෙනවා. ඉදිරියේදී කොයි ආකාරයෙන්ද මාධ්‍ය ප්‍රචාරණ කටයුතු, රූපවාහිනී සංවාද, මාධ්‍ය හමු මේ ආදී කාරණා පවත්වන්නේ කියලා ඔවුන් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ ආදී වශයෙන් විවිධ පැතිකඩ වලින් ජනාධිපතිවරණය සඳහා සූදානම් වන බවක් පේන්න තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරයාට හිතයිෂී කණ්ඩායම්. නමුත් තවම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන් මැතිවරණයට ඉදිරිපත් වන බව, ජනාධිපතිවරණ තරඟ කරන බව සඳහන් කරලා නැහැ.
ඔව් මනෝජ්, නිමල් ලන්සා ප්‍රමුඛ කණ්ඩායම මේ පාර තවත් අලුත් පියවරකට ලකලෑස් වෙනවා කියලා තමයි සඳහන් වුණේ. මනෝජ්, මොකක්ද මේ සූදානම? මේ ගැනත් කතා කරමු.
ඔව්, මේ සඳහනය නව සඳහනය කියලානේ මුලින් පිහිටුවාගත්තේ. දැන් කණ්ඩායම් එකතු වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමේ බහුතර සහයෝගයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ නිමල් සිරිපාල ඇමතුමාලා ප්‍රමුඛ කණ්ඩායමේ සහයෝගය මේ සඳහනයට ලැබිලා තියෙනවා. නිමල් ලන්ස මන්ත්‍රීවරයා මූලිකත්වය අරගෙන මේක පටන් ගත්තා. අනුරූපේ දර්ශන යාපා මන්ත්‍රීවරයා මේ සඳහා නායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒ වගේම සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඔවුන් කණ්ඩායම එක්ක පසුගිය සතියේ බත්තර මුල්ලේදී යම් හමුවක් තිබිලා තියෙනවා කියලා වාර්තා වෙනවා, සාකච්ඡාවක් තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ සාකච්ඡාවට සහභාගී වුණු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු තමන්ගේ ආරක්ෂකයනුත් නැතුව මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා සාකච්ඡාවට කියලා වාර්තා වෙනවා. කොමනත් රාජපක්ෂ කඳවුරත් එක්ක ඉඳලා ඔවුන් එක්ක ඉදිරි දේශපාලනයක් කරන්න බෑ කියලා පොහොට්ටුවෙන් ගැලවිලා පසුව විපක්ෂයට ඇවිල්ලා සමහරු ආණ්ඩුවේ තනතුරු අරගෙන වෙනම කටයුතු කරපු කණ්ඩායම්නේ. ඉතින් එහි රාජපක්ෂ කණ්ඩායමෙන් ඈත් වෙලා මේ සන්ධානය බිහි කිරීම පිළිබඳව ඔවුන් දිගටම සාකච්ඡා කරලා තිබුණා. එතකොට සතියක් ඇතුළත මේ සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කරලා නිම කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා ඔවුන් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසකුත් මේ අවස්ථාවට එකතු වෙලා තියෙනවා. ඒ අනුව මන්ත්‍රීවරු 50ක විතර පිරිසක් මේ සාකච්ඡාවට සහභාගී වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. කොමනත් පසුගිය සතියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කේන්ද්ර කරගෙන මහින්ද අමරවීර ඇමතිවරයාත් මූලිකත්වය අරගෙන ඔවුන්ගේ පළමු ජන රැලිය මේ පුළුළුණු සන්ධානයේ පවත්වලා තිබුණා. ඉදිරියේදී වැල්ලවායේදී ලබන 29 වෙනිදා ඔවුන්ගේ මීළඟ රැලිය පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළුව මේ සංවිධානය වන මේ රැලියේදී විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමතිවරු තවත් පිරිසක් මේ සන්ධානය සමග බොහෝදුරට එකතු වන්නටත් නියමිතයි කියලා වාර්තා වෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙන සන්ධානයක් හැටියට තමයි බැලු බැල්මට මේ සන්ධානය පේන්න තිබෙන්නේ. ඔවුන්ගේ මීළඟ රැලිය ලබන 29 වෙනිදා වැල්ලවායේදී පවත්වන්න ඔවුන් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ අනුව වෙනත් කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දේශපාලනඥයින් සමගත් ඔවුන් ගෙවුණු සතියේත් සාකච්ඡා පවත්වලා තියෙන බව වාර්තා වෙනවා.
හොඳයි, ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලාංකේය දේශපාලන පුවත් සමාලෝචනයත් සමග. මේ කතාබහට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් අහුවෙලා සර්වජන බලය පිහිටෙවෝ. ඉතින් මේ අයගේ මංගල රැලිය පවත්වන්න කටයුතු සූදානම් වෙනවා කියලා තමයි සඳහන් වුණේ. මේ සූදානම කොහොමද මනෝජ්?
සර්වජන බලය, ඒක තමයි ඔවුන් යොදාගත්තු නම. විමල් වීරවංශ, උදේගම්මන් පිලේ වාසුදේව නානායක්කාර කණ්ඩායමත් එක්ක මේ අවස්ථාවට එකතු වුණා දිලිත් ජයවීර මහත්මයා. ඔහුත් ව්‍යවසායකයෙකු විදිහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බලාපොරොත්තුවෙන් මැතිවරණ ප්‍රචාරක වැඩවල නිරත වෙලා ඉන්න අතරේ මේ සන්ධානයත් එක්ක සන්ධානගත වෙලා වැඩ කරානේ. එතකොට ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලයට පත් වෙන අවස්ථාවේ 69 ලක්ෂයක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. මේ 69 ලක්ෂයේ බලාපොරොත්තු යලි බලගන්වන්න කියන තේමාව මුල් කරගෙන තමයි සර්වජන බලය ව්‍යාපාරයේ සූදානම් වෙලා තියෙන්නේ. දැන් ඒ අනුව ඔවුන්ගේ මංගල රැලිය ලබන 18 වෙනිදා පවත්වන්න ලබන අඟහරුවාද පවත්වන්න සැලසුම් සූදානම් කරලා තියෙනවා. නුගේගොඩ තමයි මේ රැලිය පවත්වන්නේ. එතකොට මේ සහභාගී වන පෝට්ටුවත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක හිටපු කඳවුරේ හිටපු අමාත්‍යවරු, ඒ කියන්නේ උදේගම්මන් පෙළ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම, ඒත් එක්කම දිලිත් ජයවීර අපේක්ෂකවරයා, මේ ඇතුළුව මොවුන් මේ රැලිය පවත්වලා ඔවුන්ගේ මංගල රැලිය විදිහට මේ රැලිය ක්‍රියාත්මක කරලා ඊට පස්සේ දිවයින පුරා රැස්වීම් මාලාවක් පවත්වන්න සූදානමක් තියෙනවා කියලා ඔවුන් සඳහන් කරන ඔවුන්ගේ මංගල රැලියයි ලබන අඟහරුවාදා 18 වෙනිදා නුගේගොඩදී පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ.
හොඳයි, ශ්‍රී ලංකාවේ ආනයන සීමා කිරීම තියෙනවා රථවාහන ගෙන්වන කාර්ය ගැන බලන්න නව කමිටුවක් පත් කළා පහුගියදා. මේ ගැන මොනවද මනෝජ් වාර්තාවෙන් අලුත්තරතුරු?
ශ්‍රී ලංකාවේ පහුගිය කාලයේ තිබුණු ආර්ථික අවපාතය නිසා වාහන ආනයනය නවත්වන්න කටයුතු කරලා තිබුණා. පියවරෙන් පියවර, අදියරෙන් අදියර ඒ වාහන ආනයනය සිදු කරන්න අවශ්‍ය පසුබිම දැන් සකස් වෙමින් තිබෙනවා. බොහෝ දිනක් විමසීම් කරනවා. පහුගිය කාලේ කතා වුණා සංචාර කර්මාන්තයට අදාළව වාහන 1000ක් ආනයනය කරන්න ක්‍රියාමාර්ග ගන්න සූදානමින් ඉන්නවා කියලා. විදේශගත ශ්‍රී ලංකිකයනුත් බලාපොරොත්තු වෙන්න ඉන්නවා වාහන ආනයනය කරන්න. රටවිරුවන් කියලා ඔවුන්ට ඒ සඳහා වෙනම අවස්ථාවක් උදා කරලා දෙන්නත් පහුගිය දින වල සාකච්ඡා වුණා. ඉතින් සාමාන්‍ය පුරවැසියනුත් වාහන මිලදී ගන්න ආනයනය කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් මේ කටයුතු සිද්ධ කරන්නේ කොහොමද ආයෙමත් කියලා සකස් කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. වාහන ආනයන කරුවනුත් පහුගිය දිනවල සාකච්ඡා කරලා ඒ පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු කරලා තිබුණා. එතකොට මේ වාහන ආනයනයේ ඉස්සරහදී සිද්ධ කරන ආකාරය පිළිබඳව යම් වැඩපිළිවෙලක් සකස් කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ පිළිබඳව රංජිත් සීමලා පිටියේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා. ඔහු කිව්වේ මේ ලංකාවේ මූල්‍ය කටයුතු පිළිබඳව මඟ පෙන්වන්නෙක් විදිහට මේ වෙලාවේ වැඩ කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක බොහෝ මූල්‍ය කාරණා පිළිබඳව සාකච්ඡා කරලා එකඟතාවයන්ට එනවා. ඒ අනුව ආනයනය රටේ විදේශ සංචිතවලට ඍජුව බලපාන කාරණයක් නිසා වාහන ආනයන සීමාවන් ලිහිල් කරන ආකාරය, එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟ වෙලා එකතු වෙලා කටයුතු කරන මූලධර්මයන්ට එහෙම නැත්නම් නිර්ණායකයන්ට ඒවා බලපාන ආකාරය, ඒ අනුව ඒවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙල සකස් කරන්න මුදල් අමාත්‍යංශයේ වෙළඳහා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මහා බැංකුව, වාහන ආනයන කිරීමේ දී අලුත් වාහන පාවිච්චි කරපු වාහන මේවා මෝටර් රථ ගෙන්වන කණ්ඩායම් වල නියෝජිතයින්, වාහන එකලස් කරන්නන්, පරිසර අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යංශය මේ ආදී සියලු කණ්ඩායම් ඇතුල් වෙන විදිහට මේ කමිටුව පත් කරා කියලා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. වාහන ආනයන සීමා ලිහිල් කරද්දී පොදු මහජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගන්න වාහන, භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්න වාහන, මහජනතාව විකල්ප ලෙස යොදා ගන්න යතුරු පැදි මෝටර් රථ, ඒත් එක්කම සුඛෝපභෝගී රථ වාහන මේවායේ සීමා ලිහිල් කරන්න කටයුතු කරන්න ඕන කොයි ආකාරයෙන්ද කියලා මේ කමිටුව හරහා වැඩපිළිවෙලක් සකස් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ යෝජනා කරලා තියෙන කමිටුව හරහා.
හොඳයි මනෝජ්, ජනාධිපතිතුමා මේ පාස්කු ප්‍රහාරය ගැන හොයන්න අලුත් කමිටුවක් පත් කළා. කොහොම නමුත් මේ කමිටුව අගරද ගුරුතුමන් සහ කතෝලික සභාව පිළිගන්නේ නැහැ කියන දේ තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මේ ගැන ඔවුන්ගේ ස්ථාවරය මොකක්ද මනෝජ්, අවසන් වශයෙන් ඒ ගැනත් කතා කරමු.
පාස්කු ප්‍රහාරය පිළිබඳව වගකීම කාටද පැවරෙන්නේ කියලා හොයන්න තවමත් විවිධ ක්‍රියාමාර්ග ගත්තත් නිශ්චිත වශයෙන් කවුද මේ ඉලක්කගත කණ්ඩායම කියලා හඳුනා නොගත්තු බව තමයි වින්දිත පාර්ශවයන් සඳහන් කරන්නේ. ජනාධිපතිවරයාත් පහුගිය දිනවල ආයෙමත් කමිටුවක් පත් කරා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව බුද්ධි තොරතුරු ලැබිලා තියෙද්දිත් ඒ සම්බන්ධයෙන් ගත්තු ක්‍රියාමාර්ග විමර්ශනයට අදාළව ජනාධිපතිවරයා ඒ අනුව මේ කමිටුව පත් කළේ. මේ කමිටුව තමන් පිළිගන්නේ නැහැ කියලා කතෝලික සභාව පසුගියදා අවධාරණය කළා. අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් ප්‍රවෘත්ති සාකච්ඡාවකුත් පවත්වලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ ප්‍රහාරයේ වගකිවයුත්තන් නීතිය ක්‍රියාත්මක කරන්න යොමු කරනවා නම් ඔවුන් නීති ආමුවට සැබවින්ම අරගෙනෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බලලා නඩු පෙවරීමට බලය තියෙන විශේෂ නිලධාරියෙක් හෝ කාර්යාලයක් ස්ථාපිත කරන්න කියලා අගරදුගුරුතුමාගේ පාර්ශවයෙන් ඉල්ලීමක් කරලා තිබුණා. එතකොට මේ කලින් බුද්ධි තොරතුරු ලැබිලා තිබිලා ඒව සම්බන්ධයෙන් බලධාරීන්ගත්තු ක්‍රියාමාර්ග විමර්ශනය කරන්න තමයි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව පත් කරේ. කතෝලික සභාව ඒවට ප්‍රතිචාර දක්වමින් සඳහන් කරන්නේ මේ නිර්දේශ ක්‍රියාත්මක කරලා නැතාම ජනාධිපති කොමිසමේ නිර්දේශ ඉෂ්ට කරන්න කියලා ඉල්ලුවා. ජනාධිපතිවරයා පත් කරපු අලුත් කමිටුව තමන් පිළිගන්නේ නැහැ. ඒත් එක්කම නිලන්ත ජයවර්ධන, සුරේෂ් සලේ ඒ වෙලාවේ පොලිස්පතිවරයා මේ කමිටුව ඉදිරියේ පරීක්ෂණයට ලක් වෙනවා. ඒ අය මේ දුරවල තියාගෙනම සාධාරණ පරීක්ෂණයක් කරන්නේ කොහොමද කියලා ඔවුන්ගේ පාර්ශවයෙන් අහලා තිබුණේ. වගේම මැතිවරණ ඉලක්ක කරගෙන මිනිස්සු රවට්ටන්න හදනවා කියන චෝදනාව තමයි ඔවුන් ඇඟිල්ල දිගු කරමින් සඳහන් කළේ. ඒ අනුව මේ ජනාධිපතිවරයා අලුතෙන් පත් කරපු කමිටුව පිළිගන්න සූදානමක් නැහැ කියලා කොළඹ අගරදුගුරු පදවිය පවත්වපු මාධ්‍ය හමුවේදී ඔවුන් ප්‍රකාශ කළා.
හොඳයි, එහෙනම් මේ සමගින් අපි අද SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලාංකේය දේශපාලන පුවත් සමාලෝචනයෙන් සමු ගන්නවා. එහෙනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මනෝජ්, සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ආයුබෝවන්.
හොඳයි, බොහොම ස්තුතියි නිපුණයි.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.